ഓണറബിൾ ഡബ്ല്യു ഡി ജെ ശനിവരത്തിന്.
ഗരു കാർസഭാ സഭാപതിമണി, മമ വിശേഷം അത് മേ വൈശിഷ്യ തപാൽ സേവാവ് ഗന വചന കിപ്പാ കഥാകാരാണ് ബലാപത്തു വെൻ. വിശേഷം തപാൽ ഡിപ്പാർട്ട്മെൻറ്റ് ഉപതപാൽ സ്ഥാനാപതി വരുണ്ട് മൂന്ന് ദിന സിധുവിലാത്തീന്ന് ദുഷ്കൃത രാശിയ പൗവിധിക്കിയ ദിനവല മകേ ഡിപ്പാർട്ട്മെൻറ്റ് മകേ അമാത്യാംശ രവിലേക്കുള്ള ഇരുപ്പ കല തൊരു ഉത്യസമിതി സംബന്ധ അമാത്യാംശി ശീർഷ്യ യട്ടത്തെ മേ അയ അവില്ല മട കൗണിരിപ്പാറ്റ് ദിഗേൻ ദിഗത്തമ തപാൽ ഡിപ്പാർട്ട്മെൻറ്റ് യട്ടത്തെ ഏ ആയിട്ട് അഹിമിലാത്തീന്ന് നീത്യാനുകൂല ഐതിഹാസികം ഗന ഇരുപ്പത് കല മം ബലാപത്തുന്ന അത്യാവശ്യം മേ കാർമിക അറിവുള്ള വശം ഗലാൻ നുകേന മേ പാർട്ട്മെൻറ്റ് ഹര ഗരു എമ്മത്തുമാട്ടാത് ഇവകേ മേ അമാത്ത സിദ്ധാരേൻറ്റാത് മേ സംബന്ധം ധനുന്തീല ഏകെ അവധാന യോമുക്കെല്ലാം മേ ആയിട്ട് സഹനിയാൽ ലബലതേ സഭാപത്തു മുന്നിൽ മേ രട്ടേ ഉപത്തപരി സ്ഥാനപ്പെട്ടു തുമ്പാ സാർസ്യ ദുലഹക്കിന്നു മേ തുമ്പാ സാർസ്യ ദുലഹമ അത്യാവശ്യം നൊയക് അപാസുഖം ഇവകേമ പീഡനയാണ്ട് ഗുദുരുവേമിൻ തമായിന്ന് മേക്കാക്ക് ചെയ്യാനായിട്ട് ഓണ മേ ആയിട്ട് ദിദാസായി ഹൈ ദിദാസായി തക്കലേക്കിനെ മേ ആയി തെബുവ എക്ക് വെട്ടു തലേക്ക് ഇക്കാന്നേ എം എൻ ദഹായ എം എൻ എക്സിയ ദഹായ പി എവർ റുപ്യ ദിദാസ് ദാഹത്ര ദാസ് സാഹസ്യ വിശിഭാഗ മൂലിക വെട്ടുപാക് ലബാദിനു ഐക്യല ഇതായി തക്കലേക്കിനെ പ്രകാശവും ഏ അണുവ ദിദാസ് സമയ ജൂലി ദാഹത്തിന് സിക്കുറാദ ഗസ നിവേദനയാക്ക അണുവ ഉപതപാൽ സ്ഥാനാപതി വരും ബന്ധുവാഗ്യാനിമേദി റുപ്യാൽ ദാഹത്രദാ സാഹസ വിശുഭാക്ക് വെട്ടുപ്തലയെ പീറ്റുന്ന ഭവ നിവേദന കല ഏ അണു ലവാദും പത്തിന് ലിപിവല മേ വെട്ടുപ്തലെ സട്ടാങ് കല്ല തീരുമാ പെഹദിലു നമുത് തപാൽ പത്തുമാ വിഷയം ദിദാസ് ദാസി അങ്ക വിവിധ പണത്തിലേക്ക് ദിദാസ് ദാസ് ധരണ അങ്കലിപ്പിയെ മേ വെട്ടുപ്തലേ റുപ്യ ദാത്തും ദാസ് വിശ്വ ദക്വാടുക്കല്ല തീർ മേക സാമാന്യം സമ്പ്രദായ സാമ്പ്രദായിക വശം നൊക്കേണ്ടതാണ് കാർമിക ശേഷി അപ്പം ധനതേ അത്തമായി യം കൃഷി സേവക കണ്ടായ്മകട്ട പടിയാ നിയമൂണാമെന്ന് അത്തങ്ങ പ്രകാശം പത്കലാമ ഏ പടിയെ ഗെവുവട്ട പശേ അടുക്കറന്നിട്ട് പൂർവ്വം കമക്കനേക്ക് സാമാന്യം കരിനെ നമുക്ക് എന്നും സഭാപത്തുമണി പൗകിയത അവസരം വിജുവൽ മണ്ഡലത്തിൽ മീ പ്രശ്നം ആവാ ഇതുപോലെ മണ്ണിലെ ഇഞ്ചിനീയറുമായിട്ട് പടി വരുമതിയിലെത്തിയ നോക്കിയത് അണു സേനിയുടെ നിർദ്ധാരം വിരുദ്ധവും വിരുദ്ധവര ഏ ആയിക്കു അപ്പിട്ട് പടി വരുമൊക്കെ ഇപ്പം നമുത്തറ ഇഞ്ചിനീയർ മഹത്വത്തിൻ്റെ തീലെത്തിന പടി അടുക്കറാണെ മറ്റ തീന്നുക്കറാണ ഹിമക്കറാണ് ബേ ഏ പടിയെ ദൻ്റെ കാലയാ തീലെത്തിയനോ ഏ പടിയെ ലബാഗനെത്തിയനോ ഈ ദീപ് പടിയെ നമത്ത് അടുക്കറാണ പൂർവ്വം കമഗ്നായിക സ്വാമ്യം കാർമ്മ ശേഷി അപ്പി പിയോരാക് വശം ഗണ്ണിന ദീപ് പടിയ കാപ്പാവും അടുക്കറാണ് മെത്തേ പടിയെ അടുക്കലാപ്പമനെവേ മേ തപാൽ തുമാകേ മേ ലിപ്പിയേം പടി അടുക്കലാപ്പമനെവേ മീറ്റ് ഇസ്ല റുപ്യാൽ ദാത്രദാ സാർസ വിശിപ്പാക്ക് വെട്ടു തലേ ഇന്നകനെ ആയിട്ട് ഗവാപ്പ് പടിയേ അത് ഏ വെടി മുതൽ അത് അടുക്കറാണ് കണ്ടുത്തുക്കറങ്ങനെ തീരും മങ്ങിത്തന മേക്ക് കൃഷി സേത്മ അനുമതക്കറാണ് പുലന്തന്നെവേ സാ മങ്ങിത്താന്നെ അമ്മത്തുമാത് തപാൽ തുമാത് മേ സംബന്ധ വിശേഷം സലക്കാ ബലാനിട്ട് കേള മമയില്ലനും ഇതാണ് തമ്മിൽ മേ ശനിസുരാധ വരെ ദീപനാണ് തപാൽ കാര്യാലയം അപ്പം തന്നോ ഗമ്പത് തപാൽ കാര്യാലയം ശനിസുരാധ ത്വരക്ക് നേരല തീയണം അതിശയം മുദ്രയാക്കാൻ അതിശയം വിനയം അവശ്യത്താവാക്കിച്ചകരകാൻ ഉപമനാനുസാ മേ സേവാവി താ ഹുണ്ടായി ശനിസുരാധ തപാൽ ഡിപ്പാർട്ട്മെൻറ്റ് ബഹുദിനിക് ഇവക്ക് ശനിസുരാധ സേവയെ തരും ഏ സീരു ദിനാട്ടം വിശേഷ ദീപനാവാ തരും നമു ഉപത്തപാൽ സ്ഥാനപ്പെട്ട് ദിനെ ഏ ആയിട്ട് വിശേഷ ദീപനാവാ ദിനെ ഏ ആയി ശനിസുരാധ വരക്കരല അര സാമാന്യം കിവന വേതനിയമത്തമായി ഏ വേതനിയമത്തമായി കൊള്ളാൻ ലഭ്യന്നെ കിശുമ വിഷയ ജീവനാവ ദിനെ ഇതുകൊണ്ട് തപാൽ ഡിപ്പാർട്ട്മെൻറ്റ് എക്കമ ആക്കാരേറ്റ് സേവീകരണ മേ ആയിട്ട് ദിവിദ്യകട സലക്കിയും മങ്ങിത്തന്നെ പ്രജ്ഞാഗോചരായി ചെയ്യല ജ്ഞാനവന്തായി ചെയ്യല ഇവനെ സാ ഇവന് സാ
കരുണാവെങ്കിലിട്ട്
ഇക്കറന്ന് കേളം ഇല്ലാങ്ങനെ നിവാഡു നിവാഡു സംബന്ധ തീന വിഷമത്താവാണ് നിലധാരി സദാ വാർഷിക നിവാഡു ഹത്തലിസ് പാഹക് ദേനോ തപാൽ ഡിപ്പാർട്ട്മെൻറ്റ് കരിച്ച സേവക സന്ധാ മിനാദി ദിന ഹത്തലിസ് പാഹക് ദേനോ നമുക്ക് മേ ഉപതപാൽ സ്ഥാനാപതി വരും ദിനെ നിവാഡു ദിന വിഷയ ടപ്പമനായി ഇതുകൊണ്ട് മെത്തനാത് വെനസാക്കിയായിട്ട് തീരണം ඒවගේම ප්‍රසුත්ත නිවාඩු පීතෘත්ව නිවාඩුද මේ ආකාරයම අහිමි කරලා තියෙනවා. එතන එකම දෙපාමින්ට වැඩ කරන අනිකුත් සේවකින්ට වඩා ඉතාමත්ම පහළ මට්ටමේ සැලකිල්ලක් අසාධාරණ විදිහට මේ උපතපැයි ස්ථානපතුන් කෙරෙහි දක්වනොයි කියන කාරණය මේ අවස්ථාව දිපෙන්නමින් ම විශේෂයෙන් මෙන්න මේ අඩුපාඩුකම් සපුරලා ඒ අය තෘප්තිමත් කොටසක් බවට පත් කරන්න කියලා මම තැපැල් ප්‍රතිතුමාගෙනුත් ඒ වගේම ගෞරව ඇමතිතුමාගෙනුත්
ඉල්ලනවා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද දිනදී මේ කාරක සභා අවස්ථාවේදී සංචාරක අමාත්‍යාංශය සම්බන්ධයෙන් වචන කීපයක් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙම අමාත්‍යාංශයේ පහුගිය දවසක නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියටත් වැඩ කටයුතු කරපු නිසා විශේෂයෙන් මේ වෙලාවේදී විශේෂයෙන්ම කියන්නට ඕන සංචාරක අමාත්‍යාංශය බාර වැඩ කටයුතු කරන වත්මන් අමාත්‍ය ජෝන් නමරතුංග මැතිතුමා එක්කලා මම පහුගිය අවුරුදු දෙකක විතර කාලයකදී අපේ අමාත්‍යාංශය තුළ වැඩ කටයුතු කළා. විශාල වශයෙන් සැලසුම් හැදුවා. ඒ වගේම තමයි ඇමතුමාගේ තියෙන අත්දැකීමත් එක්කලා මම හිතන්නේ දැවැන්ත අමාත්‍යාංශ කීපයක වැඩ කරලා තියෙන පළපුරුද්දත් එක්කලා ඇමතුමා විශාල වශයෙන් මෙම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ඒ වගේම කන්වෙන්ෂන් බියුරෝ එක ඊළඟට ගත්තාම හෝටල් පාසල මේ සියලුම ආයතන සඳහා ඒ නියමිත සැලැස්මක් හදලා ඒ වැඩ කටයුතු ආරම්භ කළා. හැබැයි කියන්න කනගාටුයි මේ වෙලාවේ ඇමතුමත් එක්ක ඉන්න වෙලාවේදී ඒ ඇමතුමාගේ සිතැකි පරිදි ඇමතුමාට ඕන විදිහට අපි ඒ සාකච්ඡා කරපු ආකාරයට නිලධාරීත් එක්කලා අපි කතා කරපු ආකාරයට මේ අමාත්‍යාංශයේ ඒ විදිහට වැඩ කටයුතු කරන්න අපිට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. මොකද අපිට මතක එක උදාහරණයක් කියන්නම්. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මේ රටේ සංචාරක ප්‍රවර්ධන අධිකාරියට මුදල් එන්නේ තබුන්නාන්සලා හෝටලයක ගිහිල්ලා කෑම කෑවහම 1%ක් ඒකින් එනවා. ඊළඟට අපේ රටේ ගුවන් ගමනක් යනකොට අපේ රටේ ගුවන් මගින් ගේ බද්දෙන් තමයි සංචාරක ප්‍රවර්ධන අධිකාරියට මුදල් එන්නේ. හැබැයි අවුරුදු දෙකක් තිස්සේ මේ ආණ්ඩුව ඇවිල්ලා අපි අර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා කිව්ව ආකාරයට වෙන වෙන රටවල් වල තියෙන සමුළු වලට එහෙම නැත්නම් උලෙලවල් වලට සාම්ප්‍රදායික උලෙලවල් වලට එහෙම නැත්නම් ටුවරිසම් ෆෙයර්ස් වලට ගියා විතරයි අපිට හරියට මේ ප්‍රමෝෂන් එකක් කරගන්න හම්බුන්නේ. ඒකේ මම හිතන ඇමතුමාට ලොකු උවමනාවක් තිබ්බා. හැම රටකටම ප්‍රධාන රටවල් 6ක් 7ක් ඉන්නවා මේ රටට සංචාරක වෙන. ඒ හැම රටේම අඩුම ගානේ PR ඒජන්සි එකක් එහෙම එකක් පත් කළා. අඩුම ගානේ Tamanගේ නියෝජිතයෙක් පත් කළා. අඩුම ගානේ තානාපති කාර්යාලවල ඉන්න කමර්ෂල් ඔෆිසර්ස් නැත්නම් වාණිජ නිලධාරීන් හරහරි මේ රටට මේ ප්‍රවර්ධන කටයුතු කරන්න විශාල උමනාවක් තිබ්බා. එතකොට ඒ උමනාව එතුමාගේ ඒ උමනාව මම හිතන්නේ උනේ නැහැ. හැබැයි දැන් අපි හිතනවා අද අලුතෙන් පත් වෙලා තිනවා උදේ නානාකාර මැතිතුමා මේ ක්ෂේත්‍රයේම කෙනෙක්. අඩුම ගානේ මේ අවුරුද්දේවත් ඔය ඩිජිටල් මාකටිං කියන එක අඩුම ගානේ ලඟ දැන් මේ ප්‍රධාන රටවල් හතවත් අඩුම ගානේ අරමුණු කරගෙන මේ අවුරුද්දේ මේ ප්‍රවර්ධන කටයුතු සිද්ධ කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා. ගරු සභාපතිතුමනි, මොකද අද වෙනකොට මේ ප්‍රවර්ධන කටයුතු කරේ නැත්තම් මේ රටට සංචාරක වෙන්නේ නැහැ. ප්‍රවර්ධන කටයුතු අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕන. ප්‍රවර්ධන කටයුතු කියන්නේ අද ගත්තාම මාලදිවයින වගේ රටවල් රූපවාහිනී මම එක දවසක් දැක්ක CNN රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශනයෙන් පස්සේ මාලදිවයින යනවා. අපිට එහෙම මොනවත්ම නැහැ. අපි කිසිම විදියකට අපේ මෙච්චර සුන්දර දූපතක් මෙච්චර අපිට ශිෂ්ටාචාරයක් තියෙනවා, නටබුන් තියෙනවා, ඊළඟට ගත්තාම ස්වභාවික සෞන්දර්යය තියෙනවා, වෙරළක් තියෙනවා, හැම අතින්ම අංග සම්පූර්ණ රට මේ ප්‍රවර්ධන කටයුතු සඳහා මම හිතන්නේ කරන්නා වූ කාර්යාවලිය මේට වැඩිය කාර්යක්ෂම වෙන්න ඕන කියලා. ඒ වගේම තමයි අද අපි කනගාටු සභාපතිතුමනි, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකන් ගුවන් සේවය අපේ ජාතික ගුවන් සේවය ප්‍රධාන වශයෙන්ම සංචාරක වෙන්නේ ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් වලින් සභාපතිතුමනි. අද ඒකේ ගමනාන්ත නවත්තලා ජර්මනිය, ප්‍රංශය අඩුම ගානේ එක ගුවන් ගමනාන්තයක් තියන්න තිබ්බා. එක ගුවන් වාරයක් තියන්න තිබ්බා. ඒක සම්පූර්ණයෙන්ම නවත්තලා තින්නේ. ඊළඟට ගත්තාම අවධානය යොමු කරන්න ඕන ගුවන් තොටුපළ ගැන. ගුවන් තොටුපළ ගත්තාම මං හිතන්නේ අද සංචාරකින් නෙමෙයි අපේ රටේ අයට වුණත් එපා වෙන තැනක් බවට අද ගුවන් තොටුපළ පත් වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, අද ගුවන් තොටුපළ මං හිතන්නේ මේට වැඩිය සංචාරකෙන් සහ මගේන්ට පහසුකම් සලසන හොඳින් පිළිගන්නා වූ තැනක් වෙන්න ඕන. ඒක ගත්තාම ඉමිග්‍රේෂන් එක ගත්තාම අද ඉමිග්‍රේෂන් එක ගැන ආගම නිකොණ්ඩ දෙපාර්තමේන්තුව සමහරක් කාලාට උදේ පාන්දරට සංචාරකෙක් ආවම අඩුම ගානේ සමහරක් කාලාට සුබපතන්නේවත් නැහැ. අපි දන්නවා මේ ලෝකේ වෙනත් රටවල් වලට ගියාම ඉස්සල්ලාම අඩුම ගානේ මේ hina musumunin ඒ රටට එන සංචාරකයන් සඳහා ඒ අය කතා බහ කරන අඩුම ගානේ මේ සුබපතනවා. එහෙම එකක් නැහැ. මං හිතන්නේ මේ දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අද වෙනකන් සංචාරක කර්මාන්තය සඳහා ටුවරිස් බෝඩ් අප්‍රූවල් තියෙන ආයතන 30කට 40කට මත්පැන් බලපත්‍ර අඩුම ගානේ දැන් ඒ සංචාරකයන් සඳහා අපි 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 කතා කරනවා සංචාරක ව්‍යාපාරය ගැන. හැබැයි එකක් තමයි මේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ ව්‍යාපාරය කරන ඊළඟට මේ අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරපු මේකේ ටුවරිස් බෝඩ් අප්‍රූවල් හම්බෙලා තියෙන 30කට 40කට අඩ වෙනකොට මේ මත්පැන් බලපත්‍ර දීලා නැහැ. අද වෙනකොට ඒක අහිර කරගෙන ඉන්නවා. කොළඹ තියෙන ප්‍රධානම ප්‍රධාන අපි දන්නා ප්‍රධාන මේ ක්ලබ්ස් තියෙනවා කොළඹ. මේ ස්පෝර්ට්ස් කරන ක්ලබ් රග ක්‍රිකට් වගේ තිය ඒවා තියෙන ප්‍රධාන ක්ලබ්ස් තියෙනවා. ඒවල මත්පැන් බලපත්‍ර අලුත් කරන්නේ නැහැ. ඊළඟට ගත්තාම ප්‍රධාන වශයෙන් දැන් සංචාරක අමාත්‍යංශයයි ති නුවරඑළිය ඒ වගේ තියෙන සංචාරක නිකේතනයන් වල තියෙන ගමන් මත්පැන් බලපත්‍ර ඒවා මං හිතන්නේ ඒක විශේෂ අවධානයක් රජය යොමු වෙන්න ඕන. එහෙම නැත්නම් මං හිතන්නේ එක වෙලාවකට මේක අපි රටේ සංස්කෘතිය ඒවත් තියෙනවා ඒක සියල්ලක්ම ඇත්ත. හැබැයි අපි දන්නවා අපි අප්‍රූව් කරපෝ ටුවරිස් බෝඩ් එක අප්‍රූව් කරපෝ ඒ වලට අඩුම ගානේ මේ මත්පැන් බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙල කරන්න ඕන. මේ වෙලාවේදී විශේෂම ස්තුතියක් වෙන්න ඕන විශේෂම සංචාරක හෝටල් පාසලට. මං හිතන්නේ ඉතාමත් හොඳ කෙනෙක් යටතේ සුනිල් දිසානායක මැතිතුමා මං හිතන්නේ දැවැන්ත මෙහෙයක් ඉස්ස සිද්ධ කරනවා. මේ විශේෂයෙන්ම ලෝකයේ අනිකුත් රටවල් එක්කලා සම්බන්ධ වෙලා ඊළඟට අනිකුත් විශ්වවිද්‍යාල එහෙම සම්බන්ධ කරගෙන ඊළඟට මේ සංචාරක හෝටල් පාසල දියුණු කරන්න. මේ සංචාරක හෝටල් පාසල බිහි වෙන දරුවෝ මං හිතන්නේ දරුවන්ට දැවැන්ත ඉල්ලුවක් හෙට අනිද්දාට එනවා. අද අපි දන්නවා ශැංග්‍රිලා හයට් මේ වගේ හෝටල් අපේ රටට එන වෙලාවේදී මැරියට් මුවන් පික් වගේ හෝටල් මේ ඇවිල්ලා තියෙන වෙලාවේදී මං හිතන්නේ සංචාර කර්මාන්තේ හෝටල් කර්මාන්තේ විශාල වශයෙන් දියුණු වෙනකොට මානව සම්පත ඉතාල වශයෙන් ඌමනා වෙනවා. මේ හෝටල් වල අපි ඒ ආකල්පමේ වෙනස රටේ දරුව තුර ඇති කරලා මේ ආකල්පමේ වෙනස තුලින් මේ ක්ෂේත්‍රයට මේ රැකියා අවස්ථා විශාල වශයෙන් තියෙන ක්ෂේත්‍රයට ඒ අය බිහි කරන්න ඕන. ඒ අය බිහි කරන්න මං හිතන්නේ හෝටල් පාසල දවැන්ත ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා තියෙනවා. එයාට ශක්තිය ලබා දෙන්න ඕන. මම කිව්වාගේ දැන් මේ කාර්යංශය දැන් අපේ ඊළඟට ගත්තාම අනිකුත් කාමන රත්නායක මැතිතුමා එහා පැත්තෙන් ගත්තාම දැන් මම හිතනවා කන්වෙන්ෂන් බියුරෝ එකත් ඒ ඉන්න නිලධාරි මම දැන් නිලධාරි ටික දැන් හොඳයි. නිලධාරි ටික හොඳයි දැන් තියෙන්නේ වැඩේ පටන් අරගෙන කරගෙන යන්න ගරු මැතිතුමනි. මම හිතන්නේ ඒක තමුන්නාංශයට ශක්තිය තියෙනවා ඒක කරගෙන යන්න තමුන්නාංශයේ අවස්ථාව. ඒ වගේම තමයි අමාත්‍යංශ ලේකම් මම හිතන්නේ ඉතා හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක් ලංකාවේ ජනාධිපති ලේකම් බ්‍රඩ්මන් වීරකෝන් මහත්තයාගේ පුතා ඇසල වීරකෝන් මැතිතුමා හොඳ අත්දැකීමක් තියෙන කෙනෙක්. ඒ වගේම හැමතැනම වැඩ කරලා පුරපුරුද්දක් තියෙන කෙනෙක්. මම හිතන්නේ දැන් මේ අමාත්‍යංශය වැඩට වහින්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. උදේ නානක්කාර මැතිතුමාලා කාමන රත්නායක මැතිතුමාලා මේ ඒ සියලු දෙනා එක්කලා මම හිතන්නේ වැඩට බහලා මේ වැඩේ පටන් ගන්නද මේ එක එක නිලධාරි සමහරක් කරලා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉඳලා එහෙම නැත්නම් ජනාධිපති කාර්යාලයේ ඉඳලා එහෙන් කතා කරනකොට ඒවා එක එක අයගේ ඌමනාවට කන්ට්‍රි බෑන්ඩින් ගියයි සමහරක් වෙලාවට ලොකු ප්ලෑන් ගේනවා ලොකුවට ලෝකේ කන්සල්ටේෂන් කම්පැනි වලට සල්ලි ගෙවලා මේවා මේ ප්‍රවර්ධන කටයුතු සඳහා කියලා වැඩ කටයුතු ලොකු ප්ලෑන් කරනවා. ඒවට වැඩි අපේ නිලධාරින්ට හැකියාව තියෙනවා. අපේ නිලධාරීන්ට අපේ අමාත්‍යංශය ඉඳලා මේ නිලධාරි සියලු දෙනාටම හැකියාව තියෙනවා. ඇමතිතුමාගේ දෑත් බඳලා තියෙන ඇමතිතුමාගේ දෑත් නිදහස් කරලා දෙන්න කරලා මේ වැඩේ කරගෙන යන්න අවස්ථාව දෙන්න. මම දැක්කා JBP මන්ත්‍රීතුමා අපේ නලින්ද්‍ර ඉන්ද්‍රදීස අපේ වෛද්‍යතුමා කියනවා සංචාරකින් තියෙන පහසුකම් ගැන සංචාරකින් ආරක්ෂාව ගැන. අද වෙනකොට මම හිතන්නේ සංචාරකින් සඳහා ලෝකේ හුඟක් රටවල් වල රක්ෂණ ක්‍රමයක් රජයතුලින්ම රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරලා තියෙනවා. සමහරක් රට ඔය පෞද්ගලික රක්ෂණ සමාගම් වලින් තමයි ඒ රක්ෂණ කටයුතු සිද්ධ කරගෙන එන්නේ හුඟක් අය. හැබැයි හුඟක් වෙලාවට අපි දකින දෙයක් තමයි මෙහි අනතුරක් සිද්ධ වුණාම සමහරක් වෙලාවට ඒගොල්ලන්ට වන්දියක් ගන්න විදියක් නැහැ. සමහරක් වෙලාවට අඩුම ගානේ මැරුණාම මිනිහ ගෙනිය ගන්න විදියක් නැහැ තමන්ගේ රටට. එහෙම අපිට ආධාරයක් දෙන්න පුළුවන් කමක් රජේ නැහැ. ඒක නිසා අපි රක්ෂණ ක්‍රමයක් අඩුම ගානේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි එකක් කියන්න ඕන දැන් අපේ ඩොමෙස්ටික් ගුවන් සේවය එහෙම නැත්නම් අපේ අභ්‍යන්තර ගුවන් ගමන්වල අවශ්‍යතාවය ඉතාමත් උමනා වෙලා තියෙනවා මේ සංචාරක ව්‍යාපාරයට. ඒ වගේම තමයි ඒවල දැන් අද ගත්තොත් එහෙම හුඟක් කාලවට ගුවන් හමුදාව තමයි මේ අභ්‍යන්තර ගුවන් ගමන් කටයුතු කරන්නේ. ඒකෙත් සංචාර රක්ෂණයක් නැහැ. ඉතින් සමහරකයි ඒකට නගින්න බයයි. ඉතින් ඒක නිසා මම හිතන්නේ මීට වැඩිය ජාතික ගුවන් සේවයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ අනිකුත් ගුවන් සේවා රටේ තියෙන පෞද්ගලික අංශයත් එක්ක සම්බන්ධ කරගෙන මේ අභ්‍යන්තර ගුවන් තොටුපළවල් ටික නවීකරණය කරගෙන මේ අභ්‍යන්තර ගුවන් තොටුපළවල් කළා මේ ගමනාන්ත ආරම්භ කරලා ඒ අයට අවශ්‍ය කරන පහසුකම් දීලා මේ සංචාර ව්‍යාපාරයට දායක කරගන්න ඕනේ. එහෙම නැත්නම් ලොකු ගැටලුවක් ඉදිරි කාලේ දෙනවා අපි දන්නවා. අපේ රටේ තියෙන මේ දුරත් එක්ක සමහරක් ලාට දවසකට දෙකකට ඉන්න සංචාරක ගරු සභාපතිතුමනි මෙතන ඉඳලා කටුනාගෙන් බහලා තිරිගුණාමලයට ගිහිල්ලා එන්න යනකොට පය හයක් හතක් යනවා මහපාරේ ගිහිල්ලා එන්න යන ගියා. මේක නිසා අනිවාර්යයෙන්ම මේ අභ්‍යන්තර ගුවන් ගමන් කියන දේවල් වැඩි දියුණු වෙන්න ඕන. ගරු සභාපතිතුමනි ඊළඟට වෙරළ ගැන ගත්තොත් ලෝකේ සුන්දරම වෙරළ නම් කරනකොට ප්‍රධාන වශයෙන්ම නම් කරන වෙරළ තීරයේ වෙරළ තමයි ලංකාවේ වෙරළ. අපිට ඒක ලොකු ආඩම්බරයක්. ලංකාවේ බීචස් ලංකාවේ ඒව තමයි ලෝකේ හොඳම හැටියට දැන් නම් කරලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට ඉතාමත් නරක විදියට මේක මේ පරිසර සංරක්ෂණ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ මේ වෙරළ ආශ්‍රයෙන්. මම දන්නේ වෙනම වැඩපිළිවෙලක් රජයේ යොමු වෙන්නට ඕන. මම දන්නේ අද මේ සංචාරක අමාත්‍යාංශයට යම් යම් මුදල් වෙන් කළා තිබ්බත් මේව ඇත්තටම අරගෙන බැලුවොත් මේ මුදල් වල ප්‍රමාණය ඉතාමත් අඩුයි. මම මේ දැක්කා සංචාර කර්මාන්තේ හෝම් ස්ටේ ටුවරිසම් වලට මේ අඩුම ගානේ ඒ අයට මේ මුදල් ටිකක් ලබා දෙන්න කියලා මේ වෙන් කළ තියෙන ගාන මිලියන 10ක්. හැබැයි මම දන්නේ මොකද්ද මේකෙන් කරන්න යන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ සංචාර කර්මාන්තේ යෙදෙන අලුත් ව්‍යවසායකින්ට රජය අත දෙන්න ඕන. තරුණ ව්‍යවසායකින්ට රජය අත දෙන්න ඕන. ඒ අඩු පොලියට අඩු ගානේ මුදලක් දීලා ඒ හෝටල් ආරම්භ කරන්න ඒ අවශ්‍ය කරන හෝටල් වැඩි දියුණු කරන්න ඒ අවශ්‍ය කරන සහයෝගය දෙන්න ඕන. ඒ වගේම තමයි ගරු සභාපතිතුම කියන්න ඕන මේ ත්‍රිවිල් සම්බන්ධයෙන්. අද වෙනකොට අඩුම ගානේ මේ ත්‍රිවිල් වල ඒ යන රියදුරාගේ පින්තූරය ගහලා පිටිපස්සේ අඩුම ගානේ අර වෙන රටවල් වල තියෙන ඒ ක්‍රමයේ අඩු ගානේ මේ ඉදිරි කාලේ ඇති වෙන්න ඕන. ලොකු අනාරක්ෂිත බවක් තියෙනවා සංචාරකින්ට විදේශ සංචාරකින්ට ප්‍රධාන වශයෙන් ගත්තාම මේ ත්‍රිවිල් වලට නැග්ගාම ලොකු අනාරක්ෂිත බවක් තියෙනවා. ඉතින් අඩුම ගානේ යන රියදුරාගේ නම ටෙලිෆෝන් නම්බර එක පින්තූරේ ගහන්න අඩුම ගානේ අමාත්‍යාංශයේ දැන්වත් ඒ වැඩ කටයුත්තට මම හිතන්නේ මේ රටේ පොලිසියත් එක්කලා සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුත්ත කරන්න ඕන. ඒ වගේම තමයි ආයෝජකෙක් ආවම ගරු සභාපතිතුමනි කියන්න ලැජ්ජයි මම නම් BOI එක ගැන කතා කරන්නෙම නැහැ. සම්පූර්ණම ෆේල් ආයතනයක්. සම්පූර්ණ BOI එක කිව්වහම අවසන් කරනවා ගරු සභාපතිතුමනි තප්පර දෙන්න. BOI එක සම්පූර්ණයෙන්ම ෆේල් ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ආයෝජකෙක් කහපම් හැම තැනම යන්න ඕන. අඩුම ගානේ සංචාරක අමාත්‍යාංශයට ඒ බලය දෙන්න. සංචාරක අමාත්‍යාංශයේ සතු ඉඩම් ටිකවත් ආයෝජකෙන්ට හරියාකාරව දෙන්න මේ බලය දෙන්න ගරු සභාපතිතුමනි. ඉතින් මේ කාරණා තමයි කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම ගරු ඇමතිතුමාට ඒ සැබෑ උමනාව තියෙනවා අපි ඒක දන්නවා. ඒ අත්දැකීමත් පාවිච්චි කරලා මේ නිලධාරී ටිකත් එකතු කරගෙන මේ ගමන යන්න කියලා කියමින් විශේෂයෙන්ම නැවත වතාවක් මම මේ වෙලාවේදී ගරු ඇමතිතුමනි මතක් කරනවා මේ සංචාරක අමාත්‍යාංශයේ මුදල් අමාත්‍යාංශයත් අනුමත කරපු වාහනයක ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ වාහනේ ප්‍රශ්නේ තමුන්නාන්සලා දන්නවද අල්ලස් කොමිසමට ගිහිල්ලා තියෙනවා.
යෝජනා ටික ක්‍රියාවට නගන්න මේ පැත්තට ඇවිල්ලා ආයේ වාඩි වෙන්න. අපේ නියෝජ්‍ය ඇමතිකම අරගෙන ආයේ වැඩ කරන්න.
ගරු ඇමතිතුමා නෑ මේ ආණ්ඩුවේ තියෙන දුර්වලකම තමයි මම මේක කියලා මගේ කතාව නවත්තන්න ගරු ඇමතිතුමනි. මේකේ කොටසක් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ UNP එකට සම්බන්ධ කොටසක් ඉන්නවා මේ ආණ්ඩුව විනාශ කරන. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම හොරගම් කරන දූෂණය කරන කිසිම වැඩපිළිවෙලක් නැති
බොහොම සුදුසු මන්ත්‍රීතුමා
කොටසක් ඉන්නවා. ඒ කොටසින්ද තමයි මෙතනට එන්න සිද්ධ වුණේ. ඒක නිසා නැවත ඔතනට එන එක නෙමෙයි. මම හිතන්නේ ඔබ අඩුම ගානේ මේ ආණ්ඩුව ඉදිරියට පාත්තාගෙන යන්න නම් අඩු ගානේ ඒ කණ්ඩායම අයින් කරලා හොඳ කණ්ඩායමක් එක්කලා මේ ගමන යන්න කියලා කිමින් මගේ වචන සල්පය අවසන් කරනවා.
බොහොම සුදුසු ගෞරව ඩග්ලස් සේවානන්ද ගෞරව குழுக்களின் பிரதித்தவிசாளர்களே இன்றைய தினம் 6 அமைச்சுகள் தொடர்பிலான குழுநிலை விவாதம் நடைபெறுகின்ற நிலையில் எனது கருத்துக்களையும் இங்கு பதிவு செய்வதற்கு கிடைத்த வாய்ப்பிற்கு எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். புத்த சாசன அமைச்சும் முஸ்லீம் சமய அலுவல்கள் அமைச்சும் இன்றைய தினம் குளிர்நிலை விவாதத்திற்கு எடுத்துக்கொள்ளப்படுகின்றன. அண்மையில் எமது நாட்டில் ஜிந்தோட்டை பகுதியில் ஒரு துரவசமான நிலைமை ஏற்பட்டிருந்தது. இவ்வாறு நியமிக்கப்பட்டோ திட்டமிடப்படாமலோ நாட்டிலே சமூகங்களுக்கிடையில் ஏற்படுகின்ற சிறு சிறு சச்சரவுகள் இறுதியில் இனவாத ரீதியில் சாயங்கள் பூசப்பட்டு பாரதூரமான வகையில் வளர்த்து விடப்படுகின்ற நிலைமைகளே அதிகமாக இந்த நாட்டில் காணக்கூடியதாக இருக்கின்றது. எமது நாட்டினை தொடர்ந்தும் பதட்ட நிலைமையில் வைத்துக்கொள்வதை விரும்புகின்ற எமது நாட்டின் பொருளாதார வளர்ச்சியை தடுக்கின்ற தேவை கொண்டுள்ள தீய சக்திகள் இத்தகைய செயல்பாடுகளை மேற்கொள்ளுகின்ற நிலைமைகளும் இல்லாமல் இல்லை. அந்த தீய சக்திகள் வெளிநாடுகளில் இருக்கலாம், உள்நாட்டிலும் இருக்கலாம். வெளிநாடுகளில் இருக்கின்ற தீய சக்திகளுக்கு உள்நாட்டில் உள்ள தீய சக்திகளும் உதவலாம். இத்தகைய ஆரோக்கியமற்ற நிலைமைகள் நமது நாட்டிற்கு தற்போதைய நிலையில் பொருத்தமானதல்ல. 1983 ஏற்பட்ட ஜூல கலவரத்தை இந்த நாட்டில் உள்ள சிங்கள பௌத்த மக்களும் தமிழ் மக்களுக்கும் இடையில் ஏற்பட்ட கலவரம் என கொள்ள முடியாது. குறுகிய அரசியல் நோக்கங்கள் காரணமாக சில அரசியல்வாதிகளால் திட்டமிட்டு மேற்கொள்ளப்பட்ட சதியாகவே அது கருதப்பட வேண்டும். இத்தகைய அடிப்படையிலும் எமது நாட்டில் பல்வேறு குழப்பங்கள் ஏற்படுத்தப்பட்டு பின்னர் அவை இனவாத மதவாத மோதல்களாக உருவாக்கப்படுகின்றன. இந்த ஜூலை கலவரத்தில் தமிழ் மக்கள் மீது தாக்குதல்களை நடத்தி அவர்களை கொலை செய்து அவர்களது சொத்துக்களை அளித்தவர்களை அரசியல்வாதிகளின் கைக்கூலிகளாக காணும் நான் அப்பாவி தமிழ் மக்களுக்கு அடைக்கலம் கொடுத்து காப்பாற்றிய சிங்கள மக்களையும் சிங்கள பௌத்த மக்கள் ஆகியவே கருதுகின்றேன். இதே மாதத்தில்தான் வெலிக்கடை சிறை படுகொலைகள் இடம்பெற்றிருந்தன. மொத்தமாக 72 தமிழ் அரசியல் கைதிகள் இருந்த நிலையில் அதில் 35 பேர் ஜூலை மாதம் 25ஆம் தேதியும் 18 பேர் ஜூலை 27ஆம் தேதியும் கொல்லப்பட்டனர். இதில் உயிர் பிழைத்த 19 பேரில் நானும் ஒருவன். இந்த படுகொலையும் அக்கால அரசியல் நிகழ்ச்சி நிரலின் திட்டமிட்ட ஒரு சதியாகவே இருந்தது. வருடாவருடம் சிங்கள தமிழ் புத்தாண்டு காலகட்டத்தில் தென்பகுதியில் ஒரு துண்டு பிரசுரம் சகோதர சிங்கள மக்களிடையே விநியோகிக்கப்பட்டு வருவது ஒரு வழக்கமாகிவிட்டுள்ளதை காணக்கூடியதாக இருக்கின்றது. அதாவது முஸ்லீம்களது கடைகளில் பொருட்களை வாங்குவதை புறக்கணிப்போம் என்ற அடிப்படையில் அந்த துண்டு பிரசுரம் அமைந்திருக்கும். அந்த துண்டு பிரசுரத்தை பார்க்கின்ற போது அதன் பின்னணியில் வர்த்தகர்கள் சிலர் இருப்பதையே அறிந்து கொள்ள முடியும். வர்த்தகர்களின் குறுகிய வியாபார நோக்கம் கருதி இந்த துண்டு பிரசுரம் வெளியிடப்பட்டாலும் அதன் மூலமான கருத்துக்கள் சகோதர சிங்கள மக்கள் மத்தியில் இனவாத நஞ்சை விதைப்பதாகவே இருக்கின்றது. குறுகிய சுயலாப அரசியல் நோக்கங்களை தூக்கி எறிந்துவிட்டால் எமது நாட்டில் இனங்களுக்கிடையில் மோதல்கள் ஏற்பட வாய்ப்புகள் இருக்காதென்றே நான் கருதுகின்றேன். வடக்கையும் கிழக்கையும் தெற்கையும் சேர்ந்தே கூறுகின்றேன். பொதுவாக எமது மக்களிடையே இனவாதம் என்பது கிடையாது. அது இந்த சுயலாப குறுகிய நோக்கங்கள் கொண்ட அரசியல்வாதிகளால் சுழற்சி முறையில் எமது மக்கள் மத்தியில் திணிக்கப்பட்டு வருகின்றது. எமது நாட்டில் அண்மையில் ஒரு பாராட்டத்தக்க நிகழ்வினை காணக்கூடியதாக இருந்தது. அத்தனகல்ல ராஜமகா விகாரையின் பிரதம விகாராதிபதியான சங்கை கூறிய பன்னில ஆனந்த தேரர் அவர்கள் தனது சொந்த முயற்சியினால் கம்பஹா திகாரிய அல் அஸ்கர் மகாவித்தியாலயத்தின் முஸ்லீம் மாணவர்களது நலன் கருதி ஒரு 3 மாடி கட்டிடத்தை கட்டி கொடுத்தார். ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்கள் அதை திறந்து வைத்தார். அந்த கட்டிடத்திற்கு மேற்படி பாடசாலை நிர்வாகம் இந்த தேரரின் பெயரையே சூட்டியிருக்கின்றது. தேசிய நல்லிணக்கம் கருதி யாழ்ப்பாணத்தில் இந்து மாணவர்களுக்கும் எதிர்காலத்தில் ஒரு பள்ளிக்கூடம் கட்டி கொடுக்கப் போவதாக இந்த தேரர் மேலும் தெரிவித்துள்ளார். இதுதான் உண்மையான தேசிய நல்லிணக்கம். மேற்படி கட்டிடத்தை அரசாங்கம் கட்டி கொடுத்திருந்தால் அது தேசிய நல்லிணக்கம் அல்ல, அது அவ்விருத்தி. இனங்களுக்கிடையில் ஐக்கியம் ஏற்பட வேண்டும் என்ற உண்மையான பரிசுத்தமான எண்ணங்கள் இருக்கின்ற பௌத்த தேரர்கள் பௌத்த மக்கள் இந்த நாட்டில் நிறையவே இருக்கின்றார்கள். இத்தகைய நிலையில்தான் சில தீய இனவாத சக்திகளால் குறுகிய சுயலாப நோக்கமுடைய அரசியல்வாதிகளால் தூண்டப்படுகின்ற சில கைக்கூலிகள் பௌத்த மக்கள் இல்லாத வடக்கு கிழக்கு உட்பட்ட பகுதிகளில் இரவோடு இரவாக புத்த பெருமானின் சிலைகளை கொண்டு வந்து வைத்துவிட்டு சென்று விடுகின்றனர். இது புத்த பெருமானையும் பௌத்த மதத்தையும் அவமதிக்கும் செயலாகவே நான் கருதுகின்றேன். இத்தகைய செயல்கள் தொடர்பில் விமர்சனங்கள் எழுகின்ற போது இது பௌத்த நாட்டில் வடக்கு கிழக்கில் பௌத்த விகாரங்கள் அமைப்பதற்கு தமிழர்கள் முஸ்லீம்கள் தடையென அதே இனவாத சக்திகள் பிரச்சாரம் மேற்கொள்ளுகின்றனர். இது தவறான விடயம். இத்தகைய குழப்பங்களை ஏற்படுத்துவதற்காகவே இந்த தீய சக்திகள் புத்த பெருமானின் சிலைகளை கொண்டு வந்து வைத்து விடுகின்றனர் என்பதுதான் உண்மையான விடயம். இவ்வாறு ஒரு மதத்தை மலினமாக்கக்கூடாது. ஒரு மதத்தின் மீது ஏனைய மதத்தினருக்கும் மதிப்பு ஏற்படுகின்ற வகையிலான செயல்பாடுகளை முன்னெடுக்கப்பட வேண்டும். யுத்த உக்கிரம் நடைபெற்ற காலத்தில் யாழ்ப்பாண நாகவிகாரையை நாங்கள் காப்பாற்றியிருந்தோம். ஒரு சிலர் இனவாத ரீதியாக அன்றி வேறொரு தேவைக்காக அதனை சேதப்படுத்தியிருந்த நிலையில் அந்த விகாரையை மீள புனரமைப்பதற்கு நான் வடக்கின் புனர்வாழ்வு புனரமைப்பு அமைச்சராக இருந்த பொழுது நிதியுதவிகளை மேற்கொண்டிருந்தேன். கிளிநொச்சி விகாரையும் காப்பாற்றப்பட்டிருந்தது. சில வருடங்களுக்கு முன்பு நான் அறிந்த வகையில் இலங்கையில் சுமார் 400 பௌத்த விகாரைகள் பௌத்த தேரர்கள் இன்மை காரணமாக மூடப்பட்டுள்ளதாக தெரிய வந்திருந்தது. இவ்வாறு மூடப்பட்டுள்ள விகாரைகளின் தற்போதைய எண்ணிக்கை தெளிவாக இல்லை. இத்தகைய விகாரைகளை மீள இயங்க வைப்பதற்கு உரிய ஏற்பாடுகள் மேற்கொண்டு அந்தந்த பகுதிகளில் பௌத்த மக்களுக்கு தங்களது வணக்க வழிபாடுகளை மேற்கொள்வதற்கு வசதிகளை மேற்கொள்ள வேண்டிய தேவைகள் இருக்கின்ற நிலையில் இது குறித்து அவதானம் செலுத்துவதற்கு இதுவரையில் எவரும் முன்வந்திராத நிலையே காணப்படுகின்றது. மேலும் பின்தங்கிய பகுதிகளில் உள்ள பல பௌத்த விகாரைகளின் தேரர்கள் மிகவும் கடினமானதொரு நிலையிலேயே வாழ்ந்து வருகின்றமையும் தெரிய வருகின்றது. இத்தகைய நிலையினை தவிர்க்கும் வகையில் பௌத்த புனரோதய பௌத்த மறுமலர்ச்சி நிதியம் அமைக்கப்பட போவதாக கூறப்பட்டது. அந்த நிதியம் அமைக்கப்பட்டுள்ளதா என்பது தொடர்பில் கௌரவ அமைச்சர் தனது உரையில் தெளிவுபடுத்துவார் என நம்புகின்றேன். அத்துடன் இப்போது பௌத்த சாசனத்திற்கு மிகவும் பொருத்தமான ஒரு அமைச்சர் நியமிக்கப்பட்டுள்ளார் என்றே கருதுகின்றேன். கௌரவ காமினி ஜாவிக்கிரம பெற்ற அவர்கள் ஏனைய மதங்களையும் இனங்களையும் பெரிதும் மதித்து செயல்படுகின்றவர். அவர் இந்த அமைச்சர் மேலும் சிறப்பாகவும் தேசிய நல்லிணக்கத்திற்கு வலு சேர்க்கும் வகையிலும் முன்னெடுப்பார் என நம்புகின்றேன். தபால் சேவைகள் முஸ்லீம் சமய விவகாரங்கள் அமைச்சு தொடர்பில் கருத்து தெரிவிக்கின்ற போது வடக்கில் தபால் நிலையங்கள் மற்றும் அவற்றின் பணியாளர்கள் எதிர்நோக்குகின்ற பல்வேறு பிரச்சனைகள் தொடர்பில் நாம் ஏற்கனவே முன்வைத்திருந்த கோரிக்கைகள் குறித்து அவதானங்களை செலுத்தி ஆக்கப்பூர்வமான நடவடிக்கைகள் சிலவற்றை எடுத்திருப்பது குறித்து அமைச்சர் ஹலீம் அவர்களுக்கு எமது மக்கள் சார்பாக முதலில் எனது நன்றிகளை தெரிவித்து கொண்டு மேலும் தீர்க்கப்படாதிருக்கும் சில தேவைகள் தொடர்பிலான கோரிக்கைகளை இங்கு முன்வைக்க விரும்புகின்றேன். அந்த வகையில் ஜால் மாவட்டத்தில் சுன்னாகம் வட்டுக்கோட்டை சங்கானை கைதடி அச்சுவேலி காங்கேசுந்தரை பண்டத்திருப்பு மன்னார் மாவட்டத்தில் முருங்கன் சிலாவத்துறை வங்காளி பேசாலை முல்லைத்தீவு மாவட்டத்தில் முல்லைத்தீவு முள்ளியாவளை வவுனியா மாவட்டத்தில் நேரியகுளம் போன்ற பகுதிகளில் செயல்பட்டு வருகின்ற தபாலகங்களுக்கு இயக்கச்சி தபாலகத்திற்கும் புதிய கட்டிடங்கள் தேவை இருக்கின்றது. அத்துடன் மயிலட்டி தைலட்டி முகமாலை உப தபாலகங்களை மீள திறக்க வேண்டிய தேவையும் உள்ளது. யாழ்ப்பாணம் மன்னார் வவுனியா தபாலகங்களுக்கு 30 கிலோ வோல்ட்ஸ் சக்தி கொண்ட 3 மின் புறப்பாக்கிகள் தேவையாக உள்ளன. கிளிநொச்சி மாவட்ட தபால் திணைக்களத்திற்கு 50 தந்தி கதிரகள் 10 தொடர் ராக்கைகள் 15 மேசைகள் 2 நிலப்பிரதிகள் எடுத்தல் இயந்திரங்கள் கிளிநொச்சி பரந்தன் பூனேரி பழைய தபாலகங்களுக்கு தொலைநகல் கருவிகள் கிளிநொச்சி தபாலகத்திற்கு குழாய் கிணறு போன்ற தேவைகள் இருக்கின்றன. சிறு பணியாளர்கள் அல்லது பதிவு செய்யப்பட்ட பதிவாளர்களை அனுபவ அடிப்படையில் நிரந்தர பணிக்கு உள்வாங்கப்படுபவர்களை நிரந்தர நியமனமாக்கல் தொடர்பில் உள்ள தவறுகளை திருத்த வேண்டியுள்ளது. அதாவது 6/2006 சம்பள திட்ட மட்டத்தின்படி பதிவு செய்யப்பட்டுள்ள பதிவாளர்கள் பாதிக்கப்பட்டுள்ளனர் என தெரிய வருகின்றது. இதனால் நீண்ட காலமாக அவர்களை நிரந்தரமாக்குவதில் பிரச்சனைகள் ஏற்பட்டுள்ளன. யாழ்ப்பாணத்தில் துரித தபால் சேவைக்கு வாகனம் ஒன்று தேவைப்படுகின்றது. தாலையடி உபதபால் தபாலகம் தபாலகமாக தரம் தாலையடி உபதபாலகம் தபாலகமாக தரம் உயர்த்தப்பட வேண்டியுள்ளது. யாழ்ப்பாணம் பிரதான தபாலகத்தின் கூரை நீண்ட காலமாக, அதாவது 2004 ஆண்டிலிருந்து புனரமைக்கப்படாமல் இருப்பதால் மழைக்காலத்தில் ஒழுகும் நிலையில் உள்ளது. இதனை திருத்தியமைக்க வேண்டிய தேவை மிகவும் அவசியமாகும். அதே நேரம் உலக தபால் தினம் கொண்டாட ஆரம்பித்து 43வது நினைவு தினத்தை முன்னிட்டு எமது நாட்டில் உள்ள தபாலகங்களை தரப்படுத்தல் செய்தபோது அதில் முதலிடமான மாகாண மட்டத்திலும் தேசிய மட்டத்திலும் சாவகச் செய்தி தபாலகமே பெற்றுக்கொண்டுள்ளது. அந்த வகையில் சாவகச் செய்தி தபாலகத்தின் அனைத்து பணியாளர்களுக்கும் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். முஸ்லீம் சமய அலுவல்கள் தொடர்பில் சில கோரிக்கைகளை முன்வைக்க விரும்புகின்றேன். முஸ்லீம் பள்ளிவாசல்கள் தோறும் இஸ்லாமிய அறநெறி பாடசாலைகளின் செயல்பாடுகள் மேலும் வலுப்படுத்தப்பட வேண்டும். இதற்கென கற்பித்தல் நடவடிக்கைகளில் ஈடுபடுகின்றவர்களுக்கு மாதாந்தம் நியாயமான ஒரு கொடுப்பனவினை வழங்குவதற்கான ஏற்பாடுகள் மேற்கொள்ளப்பட வேண்டும். மறைந்த முன்னாள் அமைச்சர் அல்ஹாஜ் ஏஎம்எச் அஸ்வர் அவர்களை இந்த சந்தர்ப்பத்தில் நினைவு கூர்ந்தவனாக, அவர் முஸ்லீம் சமய விவகார இராஜாங்க அமைச்சராக இருந்த காலத்தில் முஸ்லீம் எழுத்தாளர்கள் கலைஞர்கள் உள்ளிட்ட பல்வேறு ஆற்றல்களை கொண்டவர்களை இனங்கண்டு அவர்களை ஊக்குவிக்கும் வகையில் பட்டங்களையும் விருதுகளையும் வருட வருடம் வழங்கி வந்தார். அது ஒரு நல்ல முயற்சியாக இருந்தது. அத்தகைய முயற்சியை மீண்டும் ஆரம்பிக்க வேண்டும். மேலும் அவர் தேசிய மீலாத் விழாக்களை வருடந்தோறும் ஒவ்வொரு மாவட்டங்களிலும் நடத்தி அதன் போது அந்தந்த மாவட்டத்தின் முஸ்லீம்களது வரலாற்றை ஆராய்ந்து அதனை நூல் வடிவங்களில் கொண்டு வந்திருந்தார். இந்த முயற்சியானது இந்த நாட்டில் முஸ்லீம் மக்களது வரலாற்றினை எடுத்து கூறுவதாக அமைந்திருக்கின்றது. தற்போது எமது பாடசாலை பாடநூல்களில் இந்த நாட்டு தமிழ் முஸ்லீம் மக்களது வரலாறுகள் மறைக்கப்பட்டும் திரிவுபடுத்தப்பட்டும் வருகின்ற நிலையில் அல்ஹாஜ் அஸ்வர் அவர்கள் மேற்கொண்ட முயற்சியை மேலும் தொடர வேண்டும். மேற்படி எனது கோரிக்கைகள் தொடர்பில் கௌரவ அமைச்சர் ஹலீம் அவர்கள் கவனம் செலுத்தி ஆக்கப்பூர்வமான நடவடிக்கைகளை எடுப்பார் என நம்புகின்றேன். சுற்றுலாத்துறையானது குறிப்பாக அபிவிருத்தி அடைந்து வருகின்ற நாடுகளின் வறுமையினை ஒழிப்பதற்கும் சூழலை பாதுகாப்பதற்கும் மக்களின் வாழ்க்கை தரத்தினை உயர்த்துவதற்கும் ஏதுவாக அமைந்திருக்கின்றது. அந்த வகையில் அபிவிருத்தி அடைந்து வருகின்ற நாடு என்ற வகையில் எமது நாட்டிற்கு சுற்றுலாத்துறையானது மிகவும் முக்கியமானதாக கருதப்படுகின்றது. அந்த வகையில் பார்க்கின்ற பொழுது இந்தியா மத்திய கிழக்கு மற்றும் கிழக்காசிய சுற்றுலா சந்தையின் மத்தியிலேயே எமது நாடு இருந்து வருகின்றது. எனவே சுற்றுலா பயணிகளுக்கு ஏற்ற வகையிலான தேவைகளை கொண்டதான வசதிகளை நாம் மேம்படுத்த வேண்டிய தேவை உள்ளது. வருடத்திற்கு 50 லட்சம் சுற்றுலா பயணிகளையாவது இலக்காக கொண்ட திட்டங்கள் தேவை. வடக்கு மாகாணத்தை பொறுத்தவரையில் எமது சுற்றுலாத்துறையினை மேலும் மேம்படுத்தக்கூடிய தேவைகள் காணப்படுகின்றன. இயற்கை வளங்கள், தொல்லியல் அம்சங்கள், மரபுரிமை அம்சங்கள் என்ற மூவிதமான விடயங்கள் தொடர்பில் இதன் போது அவதானம் எடுக்க முடியும் என்றே கருதுகின்றேன். அந்த வகையில் வடக்கில் பல சுற்றுலா தலங்களை மேம்படுத்துவதற்கான நடவடிக்கைகளை மேற்கொள்ள முடியும். குறிப்பாக பூனேரி மண்டித்தலை கௌதாரி முனைக்கும் ஜாழ்ப்பாண குடாநாட்டிற்கும் இடைப்பட்ட ஆலங்குன்றிய பறவைக்கடலை சுற்றுலாத்தலமாக மாற்றி சுற்றுலா பயணிகளை கவரத்தக்க வகையிலான படகு சேவைகள் ஆரம்பிக்கப்பட வேண்டும். மேலும் இப்பகுதியில் வரலாற்று பழம வாய்ந்த இந்து ஆலயங்களும் காணப்படுகின்றன. ஆனையிறவு பாதையை திறப்பதற்கு முன்பதாக தென்பகுதிக்கும் யாழ்ப்பாணத்துக்கும் இடையிலான கடல் தரை வழி பாதையானது யாழ்ப்பாணம் கொழும்புத்துறையிலிருந்து பூநகரி மண்டித்தலை ஊடாக மான்தோட்டம் சென்று அங்கிருந்து அனுராதபுரம் ஊடாக தென்பகுதியை நோக்கியதாக இருந்துள்ளது. இந்த கடற்கரை பகுதியானது சுற்றுலா பயணிகளை மிகவும் கவரக்கூடியது. இந்த பகுதி குறித்து வர்ணனைகளை கோகுல சந்தேசியில் காணலாம். புத்தூர் நிலாவரை கிணறு, வண்ணார்பண்ணை வில்லூன்றை தீர்த்தக்கேணி என்பனவும் சுற்றுலா பயணிகளை ஈர்க்கக்கூடிய இடங்களாக மேலும் மேம்பாட்டுக்கு உள்ளாக்கப்பட வேண்டிய இடங்களாகும். இராமாயணம், கூறுகின்ற வரலாற்றுடன் தொடர்புடைய இடங்களாக இவை காணப்படுவதாக எமது வரலாற்று பேராசிரியர்கள் கூறுகின்றனர். நல்லூர், நகுலேஸ்வரம், மாவட்டபுரம், பற்றாலை, விநாயகர், வல்லிபுரம், விஷ்ணு கோவில், சட்டநாதர் கோயில், வீரகாளி அம்மன் கோவில் போன்ற வரலாற்று ஆலயங்களையும் கந்தரோடை மற்றும் நெடுந்தீவு பகுதிகளில் காணப்படுகின்ற பௌத்த ஸ்தூபிகளை கொண்ட இடங்களையும் சாட்டி யாழ்ப்பாணம் போன்ற இடங்களில் காணப்படுகின்ற பழமை வாய்ந்த மசூதிகளையும் நல்லூர் மந்திரிமனை, சங்கிலியன் தோப்பு, ஜமுனாயேரி போன்ற வரலாற்று மையங்களையும் சுற்றுலா பயணிகளை கவரக்கூடிய வகையில் மேலும் மேம்படுத்த முடியும். மேற்படி இடங்களை அபிவிருத்தி செய்யப்படாதுள்ள நிலையிலும் வடக்கு நோக்கி வருகின்ற சுற்றுலா பயணிகள் இந்த இடங்களுக்கு செல்வதை வளமையாக காணக்கூடியதாக இருக்கின்றது. மேலும் வடக்கு நோக்கி வருகின்ற பெரும்பாலான சுற்றுலா பயணிகள் அங்குள்ள சமூக பழக்க வழக்கங்கள், ஆடைகள், ஆபரணங்கள், உணவு முறைகள் போன்றவற்றை ஆராய்ந்து வருவதாக தெரிய வருகின்றது. எனவே இத்துறைகள் சார்ந்து உரிய ஏற்பாடுகள் முன்னெடுக்கப்பட வேண்டியுள்ளன. அதே நேரம் மேற்படி இடங்களை மேம்படுத்துவதுடன் நின்றுவிடாது, அந்த இடங்களை சுற்றுலா பயணிகளுக்கு ஏற்ற வகையில் அவர்களது தேவைகளை கருதிக்கொண்டு அனைத்து வசதிகளையும் வழங்கக்கூடிய இடங்களாகவும் அவை மாற்றப்பட வேண்டியது அவசியமாகும் என்பதையும் சுட்டிக்காட்ட விரும்புகின்றேன். அந்த வகையில் கௌரவ அமைச்சர் ஜோன் அமரதுங்க அவர்கள் இலங்கையின் சுற்றுலாத்துறை விருத்திக்கென பல்வேறு நடவடிக்கைகளை மேற்கொண்டு வருவது பாராட்டத்தக்கது. எவ்விதமான பிரச்சனைகளும் சிக்கல்களும் இல்லாத வகையில் கிறிஸ்தவ சமய விவகார அமைச்சினை அவர் முன்னெடுத்து வருவதும் குறிப்பிடத்தக்கது. வடக்கின் சுற்றுலாத்துறை வளர்ச்சி பற்றி நான் கோரிக்கைகளை விடுவிக்கும் போதெல்லாம் நாங்கள் அபிவிருத்தி செய்யத்தார், ஆனால் வடக்கு மாகாண சபையின் ஒத்துழைப்பு கிடைப்பதில்லை என அவர் கூறுவதுண்டு. உண்மைதான், இந்த சபையில் பல அமைச்சர்கள் அந்தந்த குற்றச்சாட்டினை முன்வைத்துள்ளனர். இத்தகையதொரு துரவஸ்திரவசமான நிலை எமது மக்களுக்கு ஏற்பட்டுள்ளது. எமது பகுதிகள் முன்னேற வேண்டும், எமது மக்களின் வாழ்வாதாரங்கள் உயர வேண்டும், எமது மக்களுக்கு வேலை வாய்ப்புகள் கிட்ட வேண்டும், எமது மக்கள் பொருளாதார நிலையில் மேம்பாடு அடைந்து சொந்த கால்களில் எழுந்து நிற்க வேண்டும் என்பதற்காகவே நான் தொடர்ந்தும் இத்தகைய கோரிக்கைகளை முன்வைத்து வருகின்றேன். அந்த கோரிக்கைகள் செயல்பாடுகளை காணுகின்ற பொழுது எமது மக்களுக்காக மகிழ்ச்சி அடைகின்றேன். இந்த மனோபாவம் ஏனைய தமிழ் தரப்பு அரசியல்வாதிகளிடமும் இல்லாத நிலை காரணமாகவே எமது மக்களுக்கு இந்தளவு பாதிப்புகள் ஏற்பட்டுள்ளன. எமது மக்களின் பிரச்சனைகளை தீர வேண்டும் என்பதற்காக நாங்கள் உழைத்து வருகின்றோம். எமது மக்களின் பிரச்சனைகள் தீரக்கூடாது என்பதற்காகவே கொண்டிருக்கின்றார்கள். தமிழ் மக்களின் உரிமைக்காக உழைத்து கொண்டிருப்பதாக கூறிக்கொள்ளும் இவர்கள் உண்மையில் தமிழ் மக்களின் வறுமைக்காகவே உழைத்து கொண்டிருக்கின்றார்கள். இந்த நிலை தொடராது என்றே நான் நினைக்கின்றேன். எமது மக்கள் அதற்கு இனிமேலும் இடம் கொடுக்க மாட்டார்கள் என்றே தற்போதைய நிலவரங்கள் எடுத்து காட்டுகின்றன. இத்தகைய சுயலாப அரசியல் பிழைப்பாளர்களை ஓரம் கட்டிவிட்டு எமது மக்களும் எமது பகுதிகளுக்கு உழைக்கின்றவர்களை தங்களது பிரதிநிதிகளாக்குவதற்கு எமது மக்கள் தயாராகிவிட்டார்கள் என்றே தெரிய வருகின்றது என்பதையும் சுட்டிக்காட்ட விரும்புகின்றேன். விஞ்ஞான தொழில்நுட்பத்துறை என்பது இன்றைய உலகில் இன்றியமையாத ஒரு விடயமாக மாற்றம் பெற்றுள்ளது. இதனை நாம் பாடசாலை மட்டங்களிலிருந்து மிகுந்த நுட்பத்துடன் கற்பிப்பதற்கு நடவடிக்கைகள் எடுக்க வேண்டும். அந்த வகையில் இதற்கான நடவடிக்கைகளை இந்த அமைச்சு மேற்கொள்ளும் என நம்புகின்றேன். குறிப்பாக இன்றைய நிலையில் எமது நாட்டில் விஞ்ஞான தொழில்நுட்ப பாடங்களை பாடசாலைகளில் கற்பிப்பதற்கான பயிற்றுவிக்கப்பட்ட ஆசிரியர்களுக்கான பற்றாக்குறை நிலவுவதை நாம் நன்கறிவோம். எனவே இந்த வகையில் இந்த நிலைமை தொடர்ந்து எமது நாட்டில் நீடிக்க விடாமல் இப்போதிருந்தே அதற்கான அடித்தளமாக பாடசாலை மட்டங்களிலிருந்தே விஞ்ஞான தொழில்நுட்ப பாடங்களை பயிற்றுவிக்கக்கூடிய திட்டங்களை கல்வி அமைச்சர் சுசில் பிரேமஜெயந்த் அவர்கள் இந்த அமைச்சினூடாக மேற்கொள்வதற்கான நடவடிக்கைகளை முன்னெடுப்பார்கள் என்றும் கூறிக்கொண்டு இன்னும் நேரம் போதாமையினால் நான் இதை சபையில் சமர்ப்பிக்கின்றேன். ஐ வில் டேபிள் திஸ் பேலன்ஸ் ஜஸ்ட்
தேங்க்யூ. ஹொனரபிள் லக்ஷ்மண் சனிவரத்தில் யூ ஹாவ் 25 மினிட்ஸ்.
கரு சபாபதிமணி பிரதமேன்ம மகி மித்ர கரு டக்ளஸ் தேவானந்த மன்றத்துமாட்ட மகி ஸ்துதி பொதுக்கரன்னோனே එතුමා හින්දු භක්තිකක හැටියට බෞද්ධාගමේ පුනර්ජීවය පිළිබඳව ඉස්ලාම් ආගම පිළිබඳව එකරපු අදහස් පිළිබඳව අපි ඔබතුමාට අපේ ස්තුතිය පුද කරනවා. ඒ තමයි නියම සංහිඳියාව. හැබැයි එතුමාට මට වෙලාවක් දෙන්න බැරිවීම කනගාටු වෙනවා. වෙලාවෙන් කරන මටත් අද වෙලාව නැති වෙලා තින්නේ. ඩග්ලස් දේවානන්ද ගරු මන්ත්‍රීතුමනි, ගරු සභාපතිතුමනි, අපේ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ගැන සාකච්ඡා කිරීමේදී විශේෂයෙන්ම එහි අමාත්‍යාංශයේ විධාතා වැඩ කටයුතු ටික බාර වෙලා තියෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශයට. අද ආර්ථික, සමාජීය සහ සංස්කෘතික දුගී බව තුරන් කිරීමේදී ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප්‍රධාන බාධකය තමයි විද්‍යාව තාක්ෂණය සහ නව නිපැයුම් වල වර්තමාන ප්‍රගතිය හා එහි ප්‍රතිලාභ බිම්මට්ටමට කාර්යක්ෂම ළඟා කිරීමට තියෙන අඩුපාඩු. මගේ මිත්‍ර නලින්ද ජයතිස්ස ගරු මන්ත්‍රීතුමා දස්තර එතුමත් ප්‍රකාශ කරුවේ අද ජනතාව අතරට විද්‍යාව තාක්ෂණය අරන් යෑම පිළිබඳව පොඩි ගැටලුවක් තියෙනවා කියන එක. එතුමත් සමග යම්තාක් දුරකට එකඟ වෙන ගමන් මම කියන්න ඕනේ, පෞගිය වසර කීපය තුළ අපි මේ රටේ තියෙන විධාතා මධ්‍යස්ථාන හරහා විශාල වැඩකොටසක් ගම්මල කෙරුවා. හැබැයි මම එතුමත් සමග එකඟ වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි මාධ්‍යෙන් කවදාවත් විද්‍යා තාක්ෂණයට කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. උදේට එතුමා කිව්වා වගේ මාධ්‍යෙන් බැලුවොත් එක්කෝ මන්ත්‍රකාරයෙක්, එහෙම නැත්නම් ශාස්ත්‍රකාරයෙක්, එහෙම නැත්නම් මොකක් හරි දෙයක් ගැන තමයි මාධ්‍යෙන් හැමදාම උලුප්පල දාන්නේ. අපි විද්‍යා තාක්ෂණය ගැන යම් වැඩපිළිවෙලක් පටන් ගත්තා නම් පහුවෙන්ද පත්තරේට ඒ ගැන, මාධ්‍යවල ඒ ගැන වචනයක්වත් සඳහන් වෙන්නේ නැහැයි කියන කාරණේ ඉතාමත්ම කනගාටුවෙන් වුණත් සඳහන් කරන්න ඕනේ. අපේ රටේ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 332ක විධාතා මධ්‍යස්ථාන කියන්නේ ගමට තාක්ෂණය අරන් යන වැඩපිළිවෙල අරගෙන යන විධාතා මධ්‍යස්ථාන 266ක් තිබෙනවා. එමවල අඩුපාඩුකම් තියෙන ගැත්ත නිලධාරීන්ගේ අඩුපාඩුකම් තිබෙනවා නැත්තේ නෑ. නමුත් එහෙම තිබිලත් අපි විශාල වැඩකොටසක් ගිය අවුරුද්දවල කරුවා කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. ගිය අවුරුද්දේ අපිට ලැබුණේ බොහොම සුළු සොච්චම් මුදලක් මිලියන 52යි. මේ අවුරුද්දේ මම කරුමුදල් ඇමතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ, විධාතා වැඩසටහන වෙනුවෙන් පමණක් මිලියන 165ක් වෙන් කරලා තියෙනවා. අපි සැලසුම් කරලා ඉල්ලපු සැලසුම් විශාල ප්‍රමාණයකට මුදල් ලැබිලා තිනවා. ඒ ගැන මම නැවත වතාවක් මුදල් ලැබීතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ගරු සභාපතිතුමනි, මම ඉතාමත්ම කෙටියෙන් වෙලාව සීමා වෙලා තියෙන හින්දා විධාතා ක්‍රියාත්මක අපි ක්‍රියාත්මක කරන මූලික වැඩසටහන් කීපයක් පමණක් මම කෙටියෙන් සඳහන් කරන්න කැමතියි. අපි කරන පළවෙනි වැඩේ තමයි තාක්ෂණ පැවරුම් වැඩසටහන් මගින් තාක්ෂණයේ ප්‍රතිරිච කිරීම. ඒ කියන්නේ ප්‍රදේශයේ පවතින මානව හා භෞතික සම්පත් මෙන්ම අපි විශේෂයෙන්ම නියමකාර ලෙස ප්‍රයෝජනයට නොගෙන අපත යන අමුද්‍රව්‍ය තියෙනවා. අපි මේවත් ප්‍රයෝජන අරගෙන ව්‍යවසායක ප්‍රජාවගේ අවශ්‍යතාවය අනුව හඳුනාගත් ආහාර, මත්ස්‍ය, ඖෂධ, වීදුරු, සම්, කඩදාසි, රබර්, ප්ලාස්ටික්, දැව, රසායනික, ලෝහ, ඉදිකිරීම, විදුලිය, විද්‍යුත් වැනි විවිධ ශ්‍රේෂ්ඨ පදනම් කරගෙන තාක්ෂණික නිෂ්පාදන වර්ග 250කට වැඩි ප්‍රමාණයක් සඳහා වූ තාක්ෂණයන් අපි ප්‍රදේශයේ අවස්ථා මූලික කොටගෙන මේ අවස්ථාවේදී පවර්ලා තිබෙනවා. ඊළඟට අපි අපේ තාක්ෂණයේ විද්‍යා තාක්ෂණික නිලධාරීන් හරහා ඒ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කරන අතර තෝරාගත් ව්‍යවසායකයන් පිරිසකට අපි මේ දැනුම ලබලා දෙනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සම්බන්ධීකරණය කරලා අපි ඔවුන්ට ලබලා දෙනවා. විතරකුත් නෙමෙයි, එයින් පස්සේ වෙන වැදගත්ම දේ තමයි අකණ්ඩ පසු විපරම් ක්‍රියාවලිය හා උපදේශන සේවාව සැපයීම. මේක ඉතාමත්ම වැදගත්. තාක්ෂණයේ පැවරීමෙන් අපි නතර වෙලා නැහැ. සාර්ථක ව්‍යවසායකෙ බිහි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය වූ පසු විපරම් කිරීම, මැතුවන ගැටලු හඳුනාගෙන ක්ෂණික විසඳුම් ලබා දීම, ඇසුරුම්කරණය, මූල්‍ය ආයතන සම්බන්ධීකරණය, වෙළඳබල සම්බන්ධීකරණය වැනි කටයුතු ක්‍රියාත්මක කිරීම මේ කාර්යයේ වැදගත් වැඩපිළිවෙළක් තිබෙනවා. ඊළඟට අපි මූලික මට්ටමේ රසායනාගාර පහසුකම් සැපයීම හා නියදී එකතු කිරීමේ ඒකක ආරම්භ කරන්න පටන් අරන් තිබෙනවා. ඒකේ ආරම්භර පියරක් හැටියට කඹුරුපිටිය හා කෑගල්ල විධාතා සම්පත් මධ්‍යස්ථාන ආශ්‍රිතව
පටකරෝපණ විද්‍යාගාර දෙකක් පවත්වගෙන යන අතර ඒවයි අධීක්ෂණයෙන් ප්‍රජා සංවිධාන විසින් ප්‍රාදේශීය අවස්ථාවන්ට ගැළපෙන පරිදි බිම්මල් බීජ නිෂ්පාදනය කරන්න අපි අවශ්‍ය ව්‍යාපෘතින් සඳහා අවශ්‍ය තාක්ෂණය ලබා දීලා තියෙනවා යන්ත්‍ර උපකරණ ලබා දීලා තියෙනවා ඊළඟට ප්‍රාදේශීය වශයෙන් කරන පටක රෝපණ විද්‍යාගාර සේවය හා නිෂ්පාදන විශ්ලේෂණ වාර්තා සැපයීම මගින් ජාතික හා ජාත්‍යන්තර මට්ටම් සමගාමී ලෙස තාක්ෂණයෙන් දියුණු නිෂ්පාදනයන් ප්‍රාදේශීය වණයෙන් වශයෙන් එළිදැම්වීමට මෙමගින් අපට හැකියාව ලැබිලා තිබෙනවා ඊළඟට විද්‍යාත්මක කරුණු සම්බන්ධව දැනුවත් කිරීම සිදු කිරීම කරගෙන යනවා අපි කාලගුණිකය පිළිබඳව දේශගුණික වෙනස්වීම් බලශක්ති සංරක්ෂණය පුනර්ජනීය බලශක්තිය එව ප්‍රයෝජනට ගන්න ආකාරය පිළිබඳව පරිසර දූෂණය කසල කළමනාකරණය වසවිසෙන්තොර ආහාර පරිහරණය මේ වැනි විෂයන් ගණනාවක් අපි ගම්මට්ටමේ දැනුවත් කරගෙන යනවා ඊළඟට විදත්තා පද්ධති සහතිකරණය අපි දෙනවා VSC කියලා සර්ටිෆිකේට් එක විදත්තා සර්ටිෆිකේට් එක හා යහපත් නිෂ්පාදන පිළිවෙත් සහතිකරණය ඒකට කියනවා GMP Good Manufacturing Process සහතිකය සම්බන්ධ මේ විග්‍රහණයන් සිදු කිරීම හා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රමිති සහතික ඇතුළු තත්ත්ව පරීක්ෂණ වාර්තා මගින් මේ ව්‍යවසායකයන් බල ගැන්වීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කරලා තිබෙනවා ඊළඟට සුළු හා මධ්‍ය පරිමාණයේ ප්‍රාදේශීය හා ග්‍රාමීය ව්‍යවසායකයන් නිෂ්පාදනයන් සඳහා වඩා හොඳ වෙළඳපොළක් විවෘත කර දීමේ සහ පාරිභෝගික ආරක්ෂාව සහතික ක්‍රමයේ අරමුණින් එම නිෂ්පාදනවල ප්‍රමිතිය එක් එක් මට්ටම දක්වා ක්‍රමානුකූලව ඉහළ නැංවීම වෙනුවෙන් ජාතික මට්ටමේ ආයතන වලින් අපි සහයෝගය අරගෙන විශේෂයෙන්ම අපේ ප්‍රවිධ ආයතනය කාර්මික තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය නවීන තාක්ෂණය පිළිබඳ ශ්‍රීමත් ආතර් ශ්‍රී ක්ලාක් ආයතනය ශ්‍රී ලංකා ප්‍රතිත්ත මණ්ඩලය වැනි අමාත්‍යංශ වලින් අපි උපදෙස් සහ තාක්ෂණය අරගෙන තමයි අපි ගම්වලට මේ තාක්ෂණය ලබලා දෙන්නේ එහා සමගම අපි පටන් ගන්න තියෙනවා විද්‍යාව තාක්ෂණය හා නව නිපැයුම් වල වත්මන් දියුණුව පිළිබඳ දැනුම අන්තර්ජාලය හරහා ලබා දීම ප්‍රභාස්වර බ්ලොග් අඩවිය සිංහල හා දමිළ භාෂා එකවර යොදා ගනිමින් පවත්වාගෙන යාම මේ වන විට ප්‍රේක්ෂක ප්‍රතිචාර 104කට වැඩිය මෙම වෙබ් අඩවියට ලැබිලා තියෙනවා ඊළඟට දිවයින පුරා සිටින ව්‍යවසායකයන්ගේ ගැටලු විසඳීමට අපි විද්‍යා තාක්ෂණික සායනික සත්කාර වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තිබෙනවා අවශ්‍ය ලංකා බැංකුවද කාර්මික සංවර්ධන මණ්ඩලය මහජන බැංකු පෞද්ගලික බැංකු මූල්‍ය ආයතන සම්බන්ධ කරගෙන තමයි අපි මේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්නේ ඊළඟට අපි ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් විදාතා තාක්ෂණ හා නව නිපැයුම් හා ව්‍යවසායික නිපැයුම් සඳහා විදාතා හරිත කඩමණ්ඩිය නමින් වැඩපිළිවෙලක් අපි පටන් අරගෙන තිබෙනවා ඉතාමත්ම සාර්ථක වැඩපිළිවෙලක් මේ ව්‍යවසායකයන්ව අපි ඒ මධ්‍යස්ථාන වලට ගෙනලා අපි ඔවුන්ගේ තියෙන බඩු බහන්ඩ අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් අපි හැම දිස්ත්‍රික්කෙම පටන් අරගෙන තිබෙනවා ඊළඟට දත්ත ගබඩා යාවත් කාලින කර පවත්වාගෙන යාම සඳහා විදාතා මධ්‍යස්ථාන වල කුඩා පුස්තකාල සේවයන් පවත්වාගෙන යාම අපි පටන් අරගෙන තිබෙනවා ඊළඟට පාසල් තුල විද්‍යාව ඒක අපේ තාක්ෂණයේ ඉංජිනේරු ශිල්පය හා ගණිත විෂයන් ප්‍රචලිත කිරීම ස්ටෙම් එඩියුකේෂන් එක සුසිල් ප්‍රේමජන්ත ඇමතිතුමාගේ අදහසක් වුණා ඉතාමත්ම සාර්ථක වැඩපිළිවෙළක් බවට දැන් පත්වේගෙන යනවා ඊළඟට විශේෂ ව්‍යාපෘති ලෙස හඳුනාගත් ප්‍රාදේශීය ව්‍යවසායකත්වය හා නිෂ්පාදනයන් වර්ධනය කිරීමට අපි මූල්‍යමය ආධාරත් ලබා දෙන්න පටන් ගන්න තිබෙනවා ඒ වගේම දොස්තර ජයතිස්ස අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරුවා මේ විදාතා මධ්‍යස්ථානවල කම්පියුටර් වැඩසටහන් පමණයි වෙන්නේ කියන එක නැහැ මම මේ පෙන්වුවේ අපි කරගෙන යන වැඩසටහන් ඉදිරියට අපි කම්පියුටර් වැඩසටහනුත් තියෙනවා නමුත් ඒ කම්පියුටර් වැඩසටහන වලින් අපි NVQ 3 සහතිකය දෙන්නත් අපි ලබන අවුරුද්දේ මධ්‍යස්ථාන කීපයක් තෝරා අරගෙන අපි ජනවාරි පෙබරවාරියේදී මධ්‍යස්ථානත් පටන් ගන්න කටයුතු කරනවා එතකොට අපිට තිබ්බ ප්‍රශ්න තමයි මම මුලදී කිව්වා වගේ මුදල් හදල් වල ප්‍රශ්නය අපි මුල්දි කියවාගේ මුදල් ලැබීමට සුදුසු කරන්නේ මොන නිසයි විශේෂයෙන්ම අපිට මේ ලැබිලා තියෙන මුදල් ප්‍රමාණය මදි වුණත් ගිය අවුරුද්දට සාපේක්ෂව ලැබිලදෙන මුදල් ප්‍රමාණයෙන් අපි වැඩ කොටසක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වූ වසවිසෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා විදාතා මධ්‍යස්ථාන අපි මේ වැඩපිළිවෙලට දායක වෙලා තිබෙනවා. අද වසවිසෙන් තොර නිෂ්පාදනය කරන දේවන් විකුණ ගන්න අපි අපේ මධ්‍යස්ථාන දැනට අපි 10ක වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. වෙළඳ මධ්‍යස්ථානයක් හැටියට මේ මධ්‍යස්ථානවල ඔවුන් නිෂ්පාදනය කරන වසවිසෙන් තොර ආහාර විකිණීමේ වැඩපිළිවෙල ඒක ඉතාමත්ම ඒ ගම්වල ඉන්න මහජනතාව ඒ ප්‍රාදේශීය ලේකම්වල ඉන්න ඉන ඒ රාජ්‍ය නිලධාරීන්ද ඒ ග්‍රාමීය ජනතාවද විශාල උනන්දුවකින් සම්බන්ධ වෙලා වැඩ කරන වැඩ කොටසක් හැටියට පත් වෙලා තිබෙනවා. ඊළඟට අපි 2017 ගත්තොත් තාක්ෂණ පැවරුම් වැඩසටහන් පමණක් 2050ක් දෙනුවත් කිරීමේ වැඩසටහන්. ඊළඟට විදාතා සායනික සත්කාර 851ක්. ඊළඟට විදාතා ව්‍යවසායකින්ගේ නිෂ්පාදනවල ගුණාත්මක බව ඉහළ නංවීමේ අරමුණින් අපි ව්‍යවසායකයන් 80 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ජාතික මට්ටමේ විදාතා හරිත කඩමණ්ඩි 15ක් පවත්වලා තියෙනවා. මිනිත්තු ගාන ඉතුරු වෙලා තියෙන්නේ. ඔව් ෆෙඩ්නා ටී චුට්ටකින් මම එක උදාහරණයක් කියන්නම්. ඒක පුංචි උදාහරණයක් තමයි ෆෙඩ්නා ටී. ෆෙඩ්නා තේ කියන එක පටන් ගත්තේ විදාතා. අද ජාත්‍යන්තරයේ ෆෙඩ්නා කියන තේ එක ප්‍රචලිත වෙලා ඉවරයි. ඊළඟට ගොරකා. අපේ ගොරකාවල තියෙන වටිනාකම අද ඒ ආයතනයේ ජාත්‍යන්තරයට අපේ ගොරකා ටික විකුණන්න පටන් අරන් ඉවරයි. ඒ වගේ ආයතන ගණනාවක් තියෙනවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න, රජයකට කරන්න බැරි වැඩ කොටසක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. පුද්ගලික අංශයේ මේකට දායක විය යුතුමයි. අපේ නව උත්පාදන සඳහා පුද්ගලික අංශය දායක වෙන්න ඕනේ. ඒ සඳහා ලොකු වැඩපිළිවෙලක් අපි සියලු දෙනාටම කරන්න සිද්ධ වෙනවා. මම මේ අවස්ථාවේ අපේ කවුද මේ බොහොම ගෞරවයෙන් සඳහන් කරන්න ඕනේ තිස්ස විතරණ මිතුමාව. මේ විදාතා වැඩසටහන පටන් ගත්ත පුද්ගලයාව සීකරණ එක අපේ යුතුකම. ඉතාමත්ම වටිනා වැඩසටහනක් එතුම පටන් ගත්තේ. කාලයක් මේක බොහෝම අඩපණ වෙලා තිබ්බා. අද අපිට හොඳ ලේකම්වරයෙක්, රාජ්‍ය ලේකම්වරයෙක්, හොඳ නිලධාරි පිරිසක් හම්බෙලා තියෙනවා. ඒ වැඩ ටික අද ඉදිරියට කරගෙන යනවා. ඊළඟට අපි විශේෂයෙන්ම අපිට තියෙන අඩුපාඩුකුත් තියෙනවා. රාජ්‍ය නිලධාරීන්ගේ විශාල අඩුවක් තිබෙනවා. අපි විශේෂයෙන්ම බලනවා 2018 වසරේට මේ නවෝත්පාදන හා තාක්ෂණ සඳහා වූ ඒ වැඩසටහන් තවත් ඉදිරියට අරගෙන යන්න. මම අපේ අමාත්‍යංශය ගැන කතා කරද්දී කරනවට අමතරව මගේ කාලය පොඩ්ඩක් යොමු කරනවා. මොකද මම විශේෂයෙන්ම අර විශේෂ කාරක සභාවේ හිටපු කමිටුවේ සාමාජිකයෙක් හැටියට ඒ අමාත්‍යංශ 10ේම වැඩසටහන් වලට මම සම්බන්ධ වුණා. ඒ අමාත්‍යංශ ගැන සාකච්ඡා කරද්දී ප්‍රශ්න කීපයක් මතුවුණු අමාත්‍යංශ කීපයක් තිබෙනවා. විශේෂයෙන් බුදුසාසන අමාත්‍යංශයේ ලේකම්තුමාටත් අමිතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. අපි විශේෂයෙන්ම පැන නගපු ප්‍රශ්නය පිළිබඳව අද එතුමන්ලා අපිට උත්තරයක් ලැබලා දීලා තියෙනවා. බුදුසාසනය පිළිබඳව ඕනකමක් තිබෙන ඇමතිවරයෙක්, ඒ වගේම සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඕනකමක් තියෙන ඇමතිවරයෙක්, ඒ නිලධාරිත් එහෙමයි. ඒ වගේම අපේ වැඩ කටයුතු කරගෙන යද්දී අපෙන් ඉල්ලීමක් කෙරුවා. මම තමයි ඇත්තම ඉල්ලීම කෙරුවේ අපේ විද්‍යාඥයන්ගෙන් අපිට පුළුවන් නම් දෙන්න කියලා. මේ මහින්දානන්ද අලුත්ගමගේ මගේ මිත්‍රයා මේ නින්දයන් නැති වෙන්න පොඩි ටොෆි එකක් වගේ දෙයක් පුළුවන් නම් හදලා දෙන්න කියලා. අපේ තරුණ විද්‍යාඥයෝ පිරිසක් එකට අවශ්‍ය නිෂ්පාදනයක් ගෙනල්ලා තියෙනවා. තමුන්නාන්සලාට මේක ගන්න පුළුවන්. මම මේක හිතුවේ මේ අපේ පාර්ලිමේන්තුවේ නින්දයන මන්ත්‍රීගොල්ලන්ටත් මේක හොඳයි. හැබැයි මේක වැඩිපුර රැට කන්න හොඳ නැහැ. මොකද රැට නොගියොත් ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එතකොට අපි මේක බොහොම ස්තුතිවන්ත වෙන්නේ දැස් මොකද්ද මේ ඩෙවලොප්මන්ට් ඔෆ් කොන්ෆෙක්ෂනරි යූසින් ප්ලාන්ට් බේස් කොන්ස්ටිටියන්ස් ටු කම්බැට් මයික්‍රෝ ස්ලීපිනස්. රුමේෂ් ලියනගේ PhD කැන්ඩිඩේට්, දෙන් ද ප්‍රොෆෙසර් SB නවරත්න, ප්‍රින්සිපල් සුපර්වයිසර් ප්‍රොෆෙසර් KKDS රණවීර, සුපර්වයිසර් ඩොක්ටර් ඉන්දිරා වික්‍රමසිංහ. අද පර්යේෂණ කරලා ඒ සඳහා අවශ්‍ය පසුබිම් වාර්තා සකස් කරලා මේක ඇත්තරම වෙළඳ පොළට අරන් යන්න පුළුවන් හොඳ භාණ්ඩයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අමාත්‍යංශය අපි කතා කරගෙන යද්දී මගේ මිත්‍රයා අපේ දක්ෂ තරුණ අමාත්‍යවරයා අපි බදුල දිස්ත්‍රික්ක හරින් ප්‍රාන්ත අමාත්‍යතුමාගේ අමාත්‍යංශයත් මේ අමාත්‍යංශ ගණයට වැටුණා. අපි ගරු අමාත්‍යතුමනි, ඔබතුමාගේ අමාත්‍යංශය ගැන සාකච්ඡා කරද්දී අපි දැක්කා මෙයා 2017 වර්ෂයේ ඔබතුමාගේ අමාත්‍යංශයට බිලියන 15ක මුදලක් වෙන් කරලා තිබ්බා. එතකොට අපි ලේකම්තුමාගෙන් ප්‍රශ්න කෙරුවා, බිලියන 15ක මුදලක් වෙන් කරලා තිබෙනවා, ඔබතුමාලා කරපු වැඩ කොටස අපිට පෙන්වන්න බොහොම හොඳ දෙයක්, බිලියන 15ක් විශාල මුදලක්. අමාත්‍යංශයේ ලේකම්තුමා අපිට පෙන්වුවා ඔවුන් කරලා තියෙන වැඩපිළිවෙල බිලියන 1.2ක් පමණ වැඩ පමණයි කරලා තියෙන බිලියන 15ක මුදලි. එතකොට මම විශ්වාස කරනවා දක්ෂ තරුණ ඇමතිවරයෙක් මෙතුමගේ සැලසුම් තිබ්බනම් ඒ බිලියන 15 වියදම් කරන්න එතුම පසුබට වෙන්නේ නැහැ. ලේකම්තුමාගෙන් අපි හිටපු කමිටුවේ හිටපු සියලුම මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරද්දී ලේකම්තුමා ප්‍රකාශ කෙරුවා අපි ඉල්ලපු නැති මුදලක් තමයි අපිට මේ ලැබුණේ කියලා. බිලියන 15ක් කියන්නේ විශාල මුදලක්. ඒ බිලියන 15ක් දීම පිළිබඳව මම හරින් ප්‍රාන්ද ඇමතිතුමාට දොස් කියන්නේ නැහැ, කාටවත් දොස් කියන්නේ නැහැ. මම අහන්නේ හිටපු මුදල් ඇමතිතුමාගෙන් බිලියන 15ක් සැලස්මක් නැතුව බිලියන 1.5ක් පමණයි වෙදම් කරන්න පුළුවන් තිබෙන්නේ. දැන් මේක පටලව ගන්න දු ඉන්නකො පොඩ්ඩක්. මේක බරපතල ප්‍රශ්නයක්. දැන් හේතුව විද්‍යා තාක්ෂණික විද්‍යා තාක්ෂණික හා පර්යේෂණ බල විද්‍යා තාක්ෂණ පර්යේෂණ වගේ අමාත්‍යංශවලට අපි ඉල්ලුවත් අපිට මුදල් ලැබීම අඩු වුණා. ඉතින් මම කනගාටු වෙන්නේ ගිය අවුරුද්දේ අපිට මිලියන 52යි. මම දන්නවා හරින් ප්‍රනාන්දු ඇමතිතුමා විශාල මහන්සියක් ගන්නවා ඩිජිටල් කරන අමාත්‍යංශයේ ඒ වැඩ ටික කරන්න. අපි ඔක්කොටම ප්‍රශ්න තියෙනවා අපේ ප්‍රදේශවල රැකී රක්ෂා පිළිබඳ ප්‍රශ්න. මේ හැම දෙයකටම අපි සියලු දෙනාම එකට මැදිහත් වෙලා ඉන්නේ. එතකොට සැලසුම් සහගතව සැලසුමක් තිබ්බනම් මම විශ්වාස කරනවා මේ මුදල එතුම වියදම් කරනවා. එතුමට වියදම් කරන්න යන අවස්ථාවක් ලැබෙනවා සැලසුමක් තිබ්බනම්. එතකොට මම දන්නේ ඇයි බිලියන 15ක මුදලකින් බිලියන 1.5ක් පමණක් එතුමට වියදම් කරන්න පුළුවන් වුණේ. මම විශ්වාස කරනවා සැලසුමක් එතුමගේ අහන්නේ නැතුව ලබා දීපු මුදලක් වෙන්න ඕනේ මේක එම අමාත්‍යංශයට. ඉතින් ගරු සභාපතිතුමනි, ඊළඟට අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඒ පිළිබඳවත් කතා කරද්දී අපේ අමාත්‍යංශයේ ඉන්න ආයතන ප්‍රධානීන් අපිට ආයතන 12ක් තියෙනවා මේ අමාත්‍යංශයටදී. මේ අමාත්‍යංශයේ නවෝත්පාදන වැඩසටහන් ගණනාවක් රටට දායක කරලා දීලා තිබෙනවා. මම මුලදී කියෝ වගේ අපිට තියෙන බරපතලම ප්‍රශ්නේ රජයකට බැහැ මේ නව උත්පාදන වෙළඳපොළට අරන් යන්න. විද්‍යාඥයන් උන්ගේ ඔලු ටික පාවිච්චි කරලා නව උත්පාදන වැඩසටහන් ගෙනල්ලා අපිට ලබා දෙනවා. අපි සුසිල් ඇමතිතුමාට සිවන්තවන්නේ කොස්ටි කියන ආයතනය අද පිටෙව්වා. මේ නිෂ්පාදන ඔවුන් නිෂ්පාදනය කරන ඔවුන්ගේ නව උත්පාදනයන් වෙළඳපොළට අරගෙන යෑ මේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. කොහොම නමුත් අපි මේ සභාව තුළින් අපි ඉල්ලීමක් කරන්න මෙන්න මොකක්වත් නෙමෙයි, අපි තමුන්නාසලඟ ඉල්ලීම කරන්නේ මේ නව උත්පාදන වෙළඳපොළට අරන් ගිහිල්ලා ඒවා වෙළඳ භාණ්ඩ බවට පත් කරලා රටට විශාල ආදායමක් ගන්න පුළුවන් ඒ වැඩපිළිවෙල තමයි පුද්ගලිකාංශය දිරිමත් කරලා වුන් මෙතෙන්ට ගැනීම. අපේ සිරිතක් තියෙනවා බොහෝ විට අපි මේ ආණ්ඩුවෙන්ම යම් දෙයක් කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඒක ආණ්ඩුවට කරන්න බැරි වැඩ කොටසකුත් තිබෙනවා. ඒම නිසා මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අමාත්‍යංශයේ වැඩ කාර්යකාරී කටයුතු කරගෙන යෑමේදී අපේ මම දන්නවා ඔබතුමා වෙලාව බොහොම ස්තුතියි. අපේ ස්ථිර ලේකම්තුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ අපේ ඒ ස්ථිර ලේකම්තුමා මාත් සමග කලක් වැඩ කරපු දක්ෂ නිලධාරි මහත්මයෙක්. අද අමාත්‍යංශයේ වැඩ අපි හිතුවට වැඩිය ඉක්මනින් විශාල වේගයෙන් ඉස්සරහට යනවා. ඒ වගේම රාජ්‍ය ලේකම්තුමා ඇතුළු අනිකුත් රාජ්‍ය නිලධාරි මහත්තුරුන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරමින් ඒ වගේම හරි ආදරෙයි අපේ සියලුම නිලධාරීන් මහන්තුරුට සුදු කරමින් අපි ලබනාවුරුද්දේ අපේ අමාත්‍යංශයෙන් අපි සැරසුම් කරලා තියෙන වැඩසටහන් ටික කරගෙන යන්නේ ඉතාමත්ම සාර්ථකව කරගෙන ගිහිල්ලා ලබන අවුරුද්දේ අවසානයේ අපේ වැඩවලින් අපේ රටේ ජනතාවට යම් සේවයක් කරන්න අපිට පුළුවන් වේවා කියන ප්‍රාර්ථනය කරමින් මම නිහඬ වෙනවා.